আমার ডক্টর আরশাদা সিল্লা।
হ্যাঁ ভবিষ্যতে এহেমা মে মারুয়াল বেলে ব্যাটেন গেলা এম বিষ্করান এপা এগা হন্দ না সাদাচার এটা সাদা ও ও এম মারুয়াল এম বেলে ও বেলেটা আন্ডোটা মারুয়াল ব্যাটেন আপি দাগান না ওগুলো কোচ্চরে দান ট্রাই করাত আপি এক গালোলো আইন কর বালমুখ হেটে এক সিদ্ধ হয়ে এক আকার এম মে মেতন মে অবস্থাবেদি ওবতুমা নগব প্রশ্ন কীপ একটা পিলুতুর দেন আবশ্যক আদে যোজনা করলা তিয়ে না সিএলু সংশোধন ওয়ালটা আপি একঙ্গায় ইটা আমাদের ওবতুমা আধাস দাক্ষণ কটা কিউয়া মে বর্ধন বেগে পিলিবান্ধব সিএট তুনায় দশম একটা মে বর্ধন বেগে আডুয়েলা তিয়ে না কেলা এতন মাইদানে তাক্ষণিক কারণ কিহিপ্যাক আপিটা সাকচ্ছাকরণ সিদ্ধ বেনা দেশপালন কোণবলিম বালানি নেত গারু মান্তিতুমণি দেন দেদাস দাসে ইবরকরা ইয়াবাত কালীন কিরিম দলদেশীয় নিষ্পাদনে গণাঙ্করণ ক্রমে এক সামান্য লোকে আউরুদু তুনকট হতরকট সারাক করন সমহারাট আউরুদ্ধকট সারাকুত করন কালীন তিবুনে দেদাস দেক এটা পাশে দেদাস দাসে দি দেদাস দহায়ট ইয়াবাত কালীন করা এতকর দেন মেতন বেলাতি এনে এদাতি বিচ্ছ আর্থিক ব্যূহেট ওয়াডা আদতি এন আর্থিক ব্যূহে বেনাস দেন উদাহরণ এক খেটিয়ে আপি গাত্ত মে পিকমি ড্রাইভার লাইন হ্যামতেন দেন সামহার বেলাওট কার্যালয় বলে ব্যাড করেন পুদ্গলে গেদরে আন কোট এ পিকমি ড্রাইভার কেন এক খেটিয়ে কারু হারে এক কেন আন ইলঙ্গাট আপি হিতমু ত্যান ত্যাং বলে মে এ বি এন বি হোটাল বাগে এল্লা তিন হিকডুয়ে বেন্ড পুলুয়াং এল্লে বেন্ড পুলুয়াং কলম্ব বেন্ড পুলুয়াং কামরে এক ব্যাডি পুরো তিয়েন আনাং কামরে দেখ এক ব্যাডি পুরো তিয়েন আনাং ইন্টারনেট টেকেটে গিয়ে লাগিয়ে এ বি এন বি একে হারি বুকিং ডট কম একে হারি মেন্ন মাগে কামরে তিয়েন মাঠ মেয়েকট টুরিস্ট লাভিল দাওয়াশ ডলার পানহাই দাওয়াশ ডলার হ্যাটাই এ আদায় মেন দেন গারু মন্দিতুমানি এদা মেওয়া তিবুন আদ মেওয়া তিয়েন এতকোট মে যাবৎকালীন করণকোট আলুতেং নিষ্পাদনে করেন আলুতেং সেবাওয়াল নিপদেমন আয়তন মে ব্যূহেট একতুয়েলা তিয়েন নামুত গ্যাটলু তিয়েনে গারু মন্দিতুমানি আপি মেক মানিন ক্রমে এদা ইঁদলা আদ বেনকাং বেনাস বেলা না এতকোট আপিট মে আলুতেং আর্থিকেট একতুয়েন সেবাওয়াল নিষ্পাদনে করেন পুদ্গলেয়াঙ্গে আদায় ඒ හරහා ආර්ථිකයට එන දායකත්වය හරියට ගණන් කරන්න හැකියාවක් නෑ. ඒ නිසා තමයි මේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඔවුන් ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක මේ දවස්වල සාකච්ඡා කරනවා. දැන් මාස කීපයක් තිස්සේ සාකච්ඡා කරනවා. මේ වෙනස් වෙච්ච ව්‍යුහය හරියට ගණන් කරගන්න ඒකේ මෙසමන්ට් එක හරියට ගන්න අපි කාර්තුවක් පාසා මේ සර්වේස් කරන්න ඕන. නමුත් අපි කාර්තුවක් පාසා ඒ කරන සර්වේස් කරන්න දැනට පටන් අරන්නේ නැහැ. එතකොට මෙතන තියෙන තාක්ෂණික ගැටලුවක්. ආර්ථිකයේ නිෂ්පාදනය වෙන සියලු දේවල් අපිට දලදේශීය නිෂ්පාදනය මනින ක්‍රමවේදය නිසා ලිස්සලා ගිහිලා තියෙනවා මේ නෙට් එකෙන් එලියට අවිලා තියෙනවා. තව උදාහරණයක් දෙන්නම් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට. දැන් මේ කොළඹ වරාය නගරයේ ඉදි වෙනවා. දැන් කොළඹ වරාය නගරයේ ඉදි වෙන්නේ වැලී ගලුයි දාලා. නමුත් අපේ රටේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ඉදිකිරීම් කොච්චර වෙනවාද කියලා මනින්නේ සිමෙන්ති විකුණන ප්‍රමාණයට අනුව. එතකොට මම ඇහැව්වා සංකලේකන දෙපාර්තමේන්තුවෙන් දැන් ඔබතුමා බලන්න මේක වැලී ගලුයි තියෙන්නේ සිමෙන්ති නෑ. මේ අවුරුද්දට ඇමරිකන් ඩොලර් බිලියන ඇමරිකන් ඩොලර් මිලියන 1000ක විතර අගයක් ආර්ථිකයට එකතු වෙලා තියෙනවා. නමුත් මේක මේ ආර්ථික දර්ශකවල නෑ. So this is a technical problem, honorable member, and therefore we believe that in the next few months we will be able to resolve it. දැන් අපි කැමති නෑ කියන්න මේක වෙනස් කරන්න. ඒක හරි නෑ. ඒක වැරදි. ඒක ස්වාධීන ආයතනයක්. ඒගොල්ලෝ කියනවා නම් 3.1යි කියලා. අපි කියනවා හරි 3.1යි. නමුත් ඕගොල්ලෝ නැවතත් මේක හොයලා බලන්න මේ කරන ක්‍රමවේදේ මේ මනින ක්‍රමවේදේ ගැටලු තියෙනවා කියලා. So I am convinced මට සාතික වෙන්න පුළුවන් මං දන්න අර්ථ please
ඒ හොඳම පෝෂණය ලබන දරුවොත් එක්ක එකට ගණන් කළා ජාතික සාමාන්‍ය බලන්න. මං කියන්නේ මේ විදිහට මේ you want some water ගේ ප්‍රශ්න තියෙනවා. දැන් ජාතික සාමාන්‍ය බලන්නේ හැමතිස්සෙම පෝසත්මායගේ දරුවොත් දුප්පත්යාගේ දරුවොත් එකට දාලා. ඉතින් එහෙම බැලුවාම ජාතික සාමාන්‍ය හොඳයි. නමුත් අඩු ආදායම් ලාභීන්ගෙන් පමණක් අරගෙන බැලුවොත් මන්ද පෝෂණ තත්ත්වය ඉතා බරපතලයි. ඉතින් ඒක තමයි අද මේ මැනුම්වල තියෙන වැරදි ක්‍රමය. මේවා ඛණ්ඩනය කරලා බලන්න ඕන. මම පිළිගන්නවා.
ඒක ඇත්ත මමත් නෑ ඒ හරි ඒ අපේ සාධාරණ විවේචනය කොයි වෙලාවෙත් පිළිගන්නවා. ගරු මන්ත්‍රීතුමා දන්නවා. අපේ වෛද්‍ය රමේෂ් පතින මැතිතුමා පිටිපස්සේ වාඩිලා ඉන්න වෛද්‍යවරයෙක් හැටියට තුමා ඒ කතාව හොඳට දන්නවා. දැන් ගාල්ල පැත්තේ අපේ ගෙවල් පැත්තේ තන් කොන්නන කොල්ල කාලා වීලා මිනිස්සු ඉන්නවා. එහෙම ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ සමහර තැන්වල මේ මන්ද පෝෂණය තියෙනවා. මේ බදුල්ල පැත්තේ නෝරලේ පැත්තේ ඒ වතු වල ඒ මන්ද පෝෂණය වැඩිපුර තියෙනවා. දැන් බලන්න අපි දුගීකම මේ පවටි ලයින් එක බලන්නේ දවසට කිලෝ කැලරි 2200ක් ගන්න පුළුවන් නම් ඒකට මේ හරියන විදියට තමයි අපි පවටි ලයින් එක බලන්නේ. එතකොට ඒක පිළිබඳවත් බොහෝ දෙනා බොහෝ විවේචන ඉදිරිපත් කරනවා. මොකද කිලෝ කැලරි 2250ක් කියනක මගේ දෙන වෛද්‍යවරයා කියයි ඒක ඇත්ත වශයෙන්ම ඇතිද මදිද කියලා. නමුත් ඒ මනින ක්‍රම ආණ්ඩුවට දේශපාලනීකරණය කරන්න බෑ. ඒකයි මං කියන්නේ. එතකොට අපි තාක්ෂණිකව මේවා වෙනස් කරන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඔබතුමා කියන දෙත් මං එක වෙනවා. අපි ළඟදිම මේ අලුත් ක්‍රමවේදය සමාලෝචනය කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබතුමා සහ බොහෝ thank you ඔබතුමා සහ අනිත් පුද්ගලයෝ කිහිප දෙනෙක්ම ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තමයි මේ ආදායම් බදු සම්බන්ධයෙන් මේ ආදායම් බදු අසාධාරණ ලෙස මිනිස්සුන්ට ගහනවා කියලා. දැන් අත වශයෙන්ම ලක්ෂයක් වෙනකන් ඒ ආදායමට කිසිම බද්දක් වදින්නේ නැහැ. දැන් මේ වාසුදේව ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කට්ටිය ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂර බදු ගෙවන්න ඕනේ. ලක්ෂයක් 1,100,000ක් ගත්තොත් බදු ගෙවන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ එහෙමනම් කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයෙක්ගේ බද්ද මනින්නේ ආදායම මත නෙමෙයි ලාභය මත. එතකොට ඒ ලාභයට අනුව තමයි 14%ක බද්දක් වදින්නේ. සාමාන්‍ය බද්ද 128යි. නමුත් මධ්‍යම පරිමාණයේ කට්ටියගේ කුඩා කට්ටියගේ පිටරට අපනයනය කරන කට්ටියගේ බද්ද 14%. වෛද්‍යතුමා ඔබතුමාත් ඒ නිසා මම මේ ඊයේ මට හම්බුණා මගේ හිතවත් ඉතාමත්ම කිට්ටු වෛද්‍යවරයා. මම එතුමියගෙන් ඇහුවා දැන් කොහොමද පඩිය. එතකොට කිව්වා මේ ඕගොල්ලොන්ගේ ආණ්ඩුවෙන් තමයි වැඩිපුරම දැන් අපිට පඩි හම් වෙන්නේ. මං ඇහුව කීයද? ගිය මාසේ 250,000යි පඩිය. දැන් මට කියනවා බලන්න ඒත් ඕගොල්ලෝ අපේ මේ බදු වැඩි කළා. මං කියන්නේ කන්සල්ටන් කෙනෙක් ගැන මේ වැඩ කරන. එතකොට බදු වැඩි කළා. මං කෝ කීයද වැඩි කළා තියෙන්නේ? දැන් බලන්න මාසෙකට මං 12,000ක් පඩි ගෙවන්න ඕනේ කියලා. 12,000ක් පඩි ගෙවන්න ඕනේ. මේ බදු ගෙවන්න ඕනේ කියලා. හරි 12,000ක් පඩි ගෙවන්න. කලින් ගෙවුවේ කීයද? නෑ අපි 4,500යි ගෙවුවේ. දැන් බලන්න මම කිව්වා ඔබතුමිය කියන්නේ 250,000ක මාසෙක පඩියට රුපියල් 12,500ක බද්දක් ගහන එක අසාධාරණද? ගාන හතර බලන්න 104.8යි 105ට අඩුයි. 105ක බද්දක් 250,000ක් උපයන පුද්ගලයෙක් මාසෙකට ගෙවන එක මම නම් විශ්වාස කරන්නේ අසාධාරණයි කියලා. මොකද ඒ හරහා තමයි එතුමිය වැඩ කරන රෝහලේ මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න බෙහෙත් දෙන්නේ. බෙහෙත් අඩු කරේ ඇස්කාචවල මිල අඩු කරේ. ඔබ දන්නවා මේ මහරගම අපේක්ෂා රෝහලේ එදා සීලමක් තිබ්බා. මීට වඩා මිලියන් 2,000,000කට වඩා වියදම් කරන්න බෑ එක රෝගියෙක්ට. හරි අපි දන්නවා. නමුත් අද උපරිමේ අයින් කරලා මට එදා ගරු සෞඛ්‍ය ඇමතුමා කිව්වා සමහර ලෙඩ්ඩුන්ට මිලියන 100කටත් වඩා වියදම් කරලා තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත බොරු නෙමේ. එතකොට මේ සියලු දේට අධ්‍යාපනයට සහනාධාර දෙන්න, පෙන්ෂන් දෙන්න, මේ ඔක්කොටම තමයි මේ බදු තමයි රජයට තියෙන ආදායම. එතකොට බදු හැමෝම ගෙවන්න ඕනේ නම් ඒකේ සාධාරණත්වයක් තියෙනවා. ඉතින් ඒ සාධාරණත්වයේ නැහැයි කියලා විවේචන ඉදිරිපත් කරන කට්ටියට දැනගන්න තමයි මම මේ ඇත්ත කතාව ඔබතුමාට මෙතන කිව්වේ. අනිත් එක තමයි මේ අර්ථ සාධකයට බදු ගහනවා කියලා. ඉතාමත් ඕනකමින් කියන්න ඕනේ අර්ථ සාධකයට කිසිම විදිහකට බද්දක් ගහන්නේ නැහැ. ඔව් මේ සේවා නියුක්තිකයන්ගේ ආරමුදල මෙතුමත් කිව්වා. ඊට පස්සේ අර මේ විත්මනාද කමියුටඩ් පෙන්ෂන් ඒකට ලක්ෂ 20ක් වෙනකම් කිසිම බද්දක් වදින්නේ නැහැ. අවුරුදු 20ට වඩා වැඩ කරලා තියෙනවා නම් ලක්ෂ 50ක් වෙනකම් ඊට වඩා වැඩ කරලා තියෙනවා නම් කිසිම බද්දක් වදින්නේ නැහැ. ඊට වැඩි වුණොත් තමයි ලක්ෂ 10කට 100% ගානේ වදින්නේ. එතකොට එතන මහා විශාල අසාධාරණයක් වෙනා කියලා නගන තර්කය එක්ක මං එකඟ වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ මැද පෙරදිගේ ඉඳලා ලංකාවට මුදල් ප්‍රේෂණය කරන කට්ටියගේ එව්වට බදු ගහනවලු. ඒක වැරදි. ඒක අසත්‍යයි. කිසිම විදියකට ඒක එහෙම වෙන්නේ නැහැ. හරි. අනිත් එක තමයි කියනවා බලන්න මං අහගෙනයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල මන්ත්‍රීතුමා කියනවා මේ බලන්න මේ කිසි හැමෝගෙම බැංකුවල තියෙන මේ ඩිපොසිට් වලට 5% බදු ගහනවා කියලා. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කියන්න කැමති ඔබතුමාගේ කාලේ ඔබතුමා ඒවට 8% බදු ගැහුවා. ඔබතුමා 8% ගැහුවා බැංකු ඩිපොසිට් වලට. ඒ ලක්ෂ 5කට වඩා අඩුවෙන් තියනවා කියලා ඩෙක්ලරේෂන් එකක් අය ඉන්ලෑන්ඩ් රෙවෙනියු එකට දුන්නොත් විතරයි. ලක්ෂ 5ට වඩා වැඩි නම් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඒවට 10% බදු ගැහුවා. අනේ කොච්චර ඉක්මනට එතුමාට මේව අමතක වෙනවද කියලා මං කල්පනා කරා. 2015 මාර්තු මාසේ 31 වෙනිදා තමයි අපේ ආණ්ඩුවෙන් මේක 2.5% වෙනකන් අඩු කළා. දැන් 5% වෙනකන් වැඩි කරලා තියෙනවා. ඒ 5% කියන්නේ රාජපක්ෂ කාලේ තිබිච්ච 10%ෙන් 50%ක අඩු කිරීමක් කියලා මම මේ රටේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න කැමතියි. ඒ කෙසේ වෙතත් අපේ මේ පෙන්ෂන් ගිහිල්ලා ඉන්න ඒ කට්ටියගේ දාලා තියෙන ඩිපොසිට් වලට මාසෙකට 150,000ක් වෙනකන් කිසිම බද්දක් ගහන්නේ නැහැ. එහෙමනම් 150,000ක් පොලිය හැටියට ගන්න නම් මහා විශාල මුදලක් තැන්පත් කරන්න ඕනේ. ඊටත් වඩා පොලිය හැටියට ආදායම ලබන කට්ටියට විතරයි ඒ 5% බද්ද අයත් වෙන්නේ. අනිත් එක තමයි අපාර්ට්මන්ට් පිළිබඳව බොහෝ දෙනා මේ ඔවුන්ගේ විවේචන ඉදිරිපත් කරා. අයි මේ 15%ක් ගහන්නේ අපාර්ට්මන්ට් වලට කියලා. අත වශයෙන් මමත් ඒ සම්බන්ධයෙන් මගේ විවේචනත් ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා සාකච්ඡා මාර්ගයකින් පස්සේ තමයි අපි මිලියන 15ක් දක්වා ලක්ෂ 150ක් දක්වා හදන අපාර්ට්මන්ට් වලට 15% බද්ද අය නොකර ඉන්න වැට් බද්ද අය නොකර ඉන්න තීරණය කරේ. නමුත් ගරු ඇමතිතුමා තීරණය කළා තියෙනවා මේ සියලු බදු අපාර්ට්මන්ට් වලට ගහන සියලු බදු අවුරුද්දකින් කල් දාන්න කියලා. මට ආරංචි වුණා. මම විශ්වාස කරනවා එය සත්‍යයක් කියලා. ඊළඟට මේ කවුද අපේ වාසුදේව ඇමතිතුමාත් මන්ත්‍රීතුමා කියපු තව කතාවක් තමයි මේ ගරාජ් එකක් ගාව පාක් කරලා තියෙන කාර් ගණන් කරලා වැට් බද්ද ගහනවලු. අලි බොරුනේ. එහෙම වැට් බදු ගහනවද? එහෙම වැට් බදු ගහන්නේ නැහැ. වැට් බද්ද කියන්නේ මොකද්ද? වැට් බද්ද කියන්නේ එකතු කළ අගය මත පනවන බද්ද විතරයි. දැන් සමහරු මේ සමහරුන්ට පැටලැවිලා තියෙනවා. අපි මේ යම්කිසි භාණ්ඩයක් කඩේකින් ₹100කට ගත්තොත් එහෙම ₹15ක් වැට් ගහනවා කියලා. එහෙම නෙමෙයි. ඒ වැට් එක ගහන්නේ ඒ කඩේ එකතු කරන අගයට පමණයි. හරි? එකතු කරපු අගයට පමණයි. ඒ කියන්නේ ඒ කඩේ විකුණන්නේ 100ට නම් ඒ කඩේ ගත්තේ 90ට නම් එතකොට අගේ එකතු කරන්නේ ₹10 නම් හරි එතකොට ඒ වැට් එක ගහන්නේ ₹10ට පමණයි. හරි ₹10ට පමණයි ඒ වැට් එක වදින්නේ. එතකොට මෙතන මං හිතන්නේ බොහෝ වෙලාවට නොමග අරින්න ඕන කමින්ම වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා මේ නොමග අරිනවා. අවසාන වශයෙන් මං කියන්න කැමතියි අපේ මේ වැඩ කටයුත්ත ඉස්සරහට හෙටින් පස්සේ කරගෙන යන්න අපිට කිසිම සංකාවක් බයක් බියක් නෑ. අපි දන්නවා 100%ක් අපිට විශ්වාසයි හෙට ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංගය අපි පරද්දලා අපි මේ රජයේ ඉස්සරහට යනවා. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, ඔබතුමාට මං නම් මේ ඇහුවමයි, මමත් පොතපත කියවලා තියෙනවා, මං ඇහුවමයි ලෝකේ කිසිම රටක කිසිම ආණ්ඩුවක් විසින් ඒ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාපු කතාවක්. මං දන්නේ නැහැ ලෝකේ ඉතිහාසයේ කිසිම පාර්ලිමේන්තුවක කිසිම දවසක මෙහෙම වැඩක් වෙලා තියෙනවද කියලා. රමේෂ් පතිරණ වෛද්‍ය මන්ත්‍රීතුමා ඒ විශ්වාස භංග ගේන එක හරි. අපි අතර හිටනම් අපිත් කරනවා ඒක. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ ආණ්ඩුව වට්ටන්න. මම කියන්නේ ඒක නෙමෙයි. ආණ්ඩුවේ ඇමති වෙලා ඉන්න කට්ටිය අපේ ආණ්ඩුව වැඩක් නැහැ. අපේ ආණ්ඩුව පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. ඉතින් ඒ නිසා අපි අපේ ආණ්ඩුව විරුද්ධව ඡන්ද දෙනවා කියලා. මොන ලෝකේ මොන කොහෙද මෙහෙම වෙලා තියෙන්නේ? කොහෙ කත නෙවෙයි පිස්සු වැඩක්. My God, I don't think this has happened anywhere in the world. It has never been recorded in the history that a sitting government has brought a no confidence motions against itself. කොහෙද වෙලා තියෙන්නේ? අනේ දෙයනේ, මං ගැන මට විශ්වාසයක් නැත්තම් මම මොකද කරන්නේ? ජයරත්න අපේ හිටපු ඇමතුමා, මම මොකද කරන්නේ? මම කරන්නේ මට මං පිළිබඳ විශ්වාසයක් නැහැ, මං ඉල්ලාසනවා. ප්‍රශ්නයක් නැහනේ. මම කියනවාද ඔයලා මට විරුද්ධ විශ්වාස භංගයක් කරලා මාව පරද්දලා මාව යවන්න කියලා? ඉතින් මම මේක කිව්වේ, මම මේක කිව්වේ කොච්චර විහිළුවක්ද? හරි, මේක කොච්චර විහිළුවක්ද? ඉතින් ඒ නිසා විහිළුකාරයෝත් ඉන්න බව අපිට මේක පස්සේ වැටුණා. ඕගොල්ලොත් ඒකට ඕගොල්ලෝ භූමි දාලා ඒකට හුලං ගහලා වැඩේ මෙහෙන් දාවේ. ඕගොල්ලෝ මේක වලාගෙන හිනා වෙන්නේ මොන පැත්තෙන්ද කියලා මං කියන්න ඕනේ නැහනේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ පැන නැගිලා තියෙන්නේ. මං හිතනවා දැන්වත් මං අර අපේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපති නීතිඥ ඇමතිවරයට මම මේක පෙන්නුවා දැන්. හරි, එතුමා කියනවා එතුමා දැක්කේ නැහැ කියලා. මං ගෝවා මාර ජනාධිපති නීතිඥවරයෙක් නේ ඔයා. මං ගෝවා කරුණාකර පෙන්නන්න කියලා මෙයාට. මෙයා දැක්කේ නැති වෙන්නේ කොහොමද? එක්කෝ මෙයාගේ ජනාධිපති නීතිඥකම ගැන මට ෂුවර් ගන්න, එක්කෝ නැත්තම් අපිට මාර බෝලයක් බස්සන් දාලා මිනිහත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ නිසා මේක ගැන කිසි දෙයකට මේ කලබල වෙන්න ඕනේ නැහැ. හෙට අපි එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය එකතු කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ එකාසේ හිට ගන්නවා. එක්සත් ජාතික පක්ෂය මේ වැඩේ කරලා අනිත් දේ තමයි අපි ඉරිදා හැන්දෑවේ රෑ 9 වෙනකොට අපි එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉවර කරලා අපි නායකත්වයට සහ අපේ ඉහළ නායකයන්ට දන්වනවා. මෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැය 48ක් තිස්සේ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන මේ නායකත්වය සහ ඒ සියලු තනතුරු සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිසංවිධානය කියලා. ඉතින් ඒකට අපිට අපේ නායකතුමා ඉඩ දීලා තියෙනවා එක කරන්න කියලා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඔබලාගේ පක්ෂය වාගේ නෙවෙයි. තාත්තා ඉන්නවා, බාප්පා ඉන්නවා, අනිත් බාප්පා ඉන්නවා, කුඩා බාප්පා ඉන්නවා, ලොකු බාප්පා ඉන්නවා, පුතා ඉන්නවා, මල්ලි ඉන්නවා, එහෙම නැහැ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තියෙන. අපි ඒක ලස්සන කරගන්නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හිට ඉස්සරහට යනවා. ඒ නිසා මේ අවස්ථාවට බොහොම ස්තුති. ඔබලාටත් බොහොමත්ම ස්තුති මේ වැඩට යුත්තට අපිට සහයෝගය ලබා දීම පිළිබඳව. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අජිත් මානපරමන්තුමා.
ගරු මූනාසනිරුල මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම රටක අවශ්‍යතාවය අනුව විශේෂයෙන්ම උද්දමනය, විශේෂ උද්දමනයක් ඇති වෙන අවස්ථාවක, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වෙන වෙලාවල්වලදී මිල පාලනය කරලා ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීම සඳහා, අඩු කිරීම සඳහා මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යොදව ගන්නවා අපි ඉතිහාසෙ නම් දැක්කා. ඒ අදත් එවැනි අවස්ථාවක භාණ්ඩ වර්ග රැසක් සඳහා මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉදිරිපත් කිරීම තමයි ගරු ඇමතුමා, මුදල් ඇමතුමා විසින් සිදු කරලා තිබේ. මේ ක්‍රමවේදය නිර්මාණය වුණේ 2007 අවුරුද්දේ. අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ තමයි අයවැයෙන් එදා හඳුනා දුන්නේ 2007 වර්ෂයේ. විශේෂයෙන්ම මේකට හේතුව තමයි අපේ රටේ තියෙන එක දුර්වලතාවයක් තමයි බාණ්ඩවලට බදු වර්ග කීපයක් එකතු වෙලා තියෙනවා. බොහොම සංකීර්ණ බද්දක් තියෙන්නේ. බදු ගෙවන්නටවත් හිතාගන්න බෑ. මට ගෙවන්න තියෙන බදු ප්‍රමාණය කොච්චරද කියලා හිතාගන්න බෑ. මොකද ඒ තරම් සංකීර්ණයි. අපි දෙයක් ආනයනය කරද්දි ඒකට අපිට කීයක් ගෙවන්න විදිහ ලංකාවේ වෙන මිල මොකද්ද කියලා සරලව අපිට හිතාගන්න බෑ. විවිධ දේවල් එකතු වෙලා සංකීර්ණ බද්දක් වෙනවා. ඉතින් මේක එක එක අවස්ථාවල්දී එක එක බදු කොටස් එකතු කරලා තියෙන්නේ. එක එක විෂය හේතු කරගෙන බදු කොටස් එකතු කරලා තියෙනවා. එදා ඉඳන්ම තිබිච්ච ක්‍රමවේදය ඕක. නවරජයේ විශේෂම උත්සාහ කරනවා සරල බදු ක්‍රමයක් ගේන්න. එතකොට මේ බදු වංචා කියන දේ නැතුව යනවා. තමුන් දන්නවා තමුන් දෙයක් පරිහරණය කරනවා නම්, තමුන් දෙයක් මිලදී ගන්නවා නම්, තමුන් යම් දෙයක් ආනයනය කරනවා නම්, තමුන් යම් ව්‍යාපාරයක යෙදෙනවා නම්, තමුන්ට කීයක්ද ගෙවන්න තියෙන බද්ද කියලා එක තමුන්ට ඉතාමත්ම සරලව ගණනය කරගන්න පුළුවන් ක්‍රමවේදය නිර්මාණය කරන්න ඕනි. නමුත් මේ විශේෂ වෙළඳ භාණ්ඩ පන්තමන්තින් මොකද රටේ එක්ක වගාවට වෙන්න පුළුවන් ගොවියගේ වගාව විකුණ ගැනීමට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ජීවන වියදමට බලපාන ආනයනික භාණ්ඩ වෙන්න පුළුවන්. ලෝකයේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා සිදුවෙන අපිට පාලනය කරගන්න බැරි බඩු මිල ඉහළ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒවෙන් මේ රටේ දේශීය ගොවියා ආරක්ෂා කරගන්න, දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න, එහෙම නැත්නම් දේශීය රටේ ජනතාවගේ ජීවන වියදම යම් තත්ත්වයක පාලනයක තවත්වා ගැනීම තමයි 2007 වර්ෂයේ මේ අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පන්තමගින් සරල බදු ක්‍රමයකට යටත් කරන භාණ්ඩ වර්ග හඳුන්වා දුන්නේ. මොකද ඒක ජන ජීවිතයට ඍජුවම බලපාන භාණ්ඩ වශයෙන් තමයි ඒ කටයුතු කළේ. 2008 වර්ෂයේදී මේක කිරිපිටි වගේ දේවල් පරිප්පු සීනි අල ලූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක් සඳහා තමයි මේක මුලින්ම පැනවුවේ. එතකොට නමුත් අපි දන්නවා මේ පැනවීම සඳහා කරු ඇමතුමාට බලය තියෙන්නේ දින 30ක වකවානුවක් සඳහා ක්‍රියාත්මක කිරීම. එතනින් එහා මේක දීර්ඝතර ගැනීම සඳහා තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිදිලා මේක සම්මත කරගෙන ඒක ගැසට් නිවේදනයක් වශයෙන් සම්මත කරගෙන ඒක දීර්ඝකාලීනව දීර්ඝව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මේක ප්‍රචලිත වෙන දෙයක්. දේශීය ගොවීන් සමහරලාට තමුන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරි අවස්ථා අපි අතීතයේ ඉඳන්ම දැකලා තියෙනවා. වී ගොවියා අද වී මසුරන් වගේ වටිනා වුණාට අද අපේ වාසුදේව ඇමතුමා කිව්වා කලින් කරපු කතිකාව කතා කළා වී රජය ගන්න ගානටත් වඩා වැඩියෙන් පෞද්ගලික ආයතනවල මිලදී ගන්නවා කියලා. ඉතින් ගොවියාගේ පැත්තෙන් බැලුවොත් ඒක හොඳ ප්‍රවණතාවයක්. ගොවියාව ආරක්ෂා කිරීම ගැන බැලුවත් ගොවියාව රජ කිරීම ගැන කතා කිරීම දිහා බැලුවත් වැඩි මිලකට අද රජයේ දෙන ගානටත් වඩා මොකද එදා පහුගිය කාලේ බැලුවොත් රජයට බල කළා අපේ වී ටික විකුණ ගන්න බෑ වී ටික ගන්නෙ නෑ රජය අපිට මේ වී ගොවිතැනෙන් තේරුමක් නෑ මගදී වී ටික පුච්චනවා ගෙනල්ලා විකුණ ගන්න බෑ කියලා පෝලිං ගණන් අපි දැක්ක රජයේ වී ගබඩාවල ඉස්සරහා ලොරි රථ ට්‍රැක්ටර් රථ නවත්තගෙන ඉන්නවා වී ටික විකුණ ගන්න බැරුව ගොවියා වහපනවා පහුගිය කාලේ වෙනකොට වී ටික විකුණ ගන්න බැරුව. නමුත් අද ප්‍රවණතාවයක් අපි විපක්ෂ මන්ත්‍රීතුමාගෙන් අපිට අහන්න තිබිච්ච කතාව තමයි අද රජයේ ගබඩා අරගෙන හිටියත් ඒක වී එන්නේ නෑ රජයේ ගබඩා වලට පෞද්ගලික අංශ කමතට ඇවිදිලා. කමතට ඇවිදිලා තමුගේ කුඹුලට ඇවිදිලා ඇවිදිලා වී ටික අරගෙන යනවා වැඩි ගණක් දීලා කියලා. එහෙනම් ඒක ගොවියගේ පැත්තෙන් බොහොම හොඳ කතා දෙයක් බොහොම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක විශේෂයෙන් කියනවා. ඉතින් මේ වී ගොවියා හෝ වේවා වෙනත් එළවලු ගොවියෙක් වේවා ලූණු ගොවියා වේවා අල වගා කරන ගොවියා වේවා මේ අය අපි ආරක්ෂා කර ගැනීම සඳහායි විශේෂයෙන්ම මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. මොකද මිල වැඩි වෙන අස්වැන්න වැඩි වෙන කාලෙට මේක රටට ඒ නිෂ්පාදනයේ වැඩි වුණොත් ඒ නිෂ්පාදනයේ වැඩි වීම නිසා ඒ ද්‍රව්‍ය රටේ අතිරික්තයක් වෙනවා. එතකොට මේ මිල ගණන් කඩාගෙන වැටීම නිසා අපනයනේ ආනයනය පාලනය කරලා මේක රටට ගැළපෙන නිෂ්පාදනයක් රටේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කරගන්න කරන උත්සාහයක්. හැබැයි අපේ රටේ එදා ඉඳන්ම දැකපු දෙයක් තමයි අපිට මේක ගණනය වෙනවා හරි හොරයි. මොකද අපේ රටේ කොච්චර බුද්ධිමතුන් හිටියත් කොච්චර තක්සේරු කරන්න පුළුවන් අය හිටියත් කොච්චර කෘෂිකර්ම උපදේශක විශේෂඥයෝ හිටියත් සමහර වෙලාවට අපිට ඊළඟ කන්නෙන වී ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරගන්න ඉතිහාසය ඉඳන්ම අපිට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද අපි දැක්ක පහුගිය කාලේ පහුගිය ආණ්ඩුව මැතිවරණයේ ඔන්න මෙන්න කියලා 2014 වර්ෂයේ අගභාගේ වෙනකොට හාල් ටොන් ලක්ෂ 6ක් ආනයනය කළා. මේ රටේ තිබිච්ච සතස රජයේ ව්‍යාපාර ජාලය සතස ව්‍යාපාර ජාලය සහ මුලින්ම කඩාගෙන වැටුණා. කිසිම ඉවක් බවක් නැතුව පහුගිය කාලේ මම හිතන ඡන්දය මූලික කරගෙන මේගොල්ලෝ හිතුවා හාල් මිල බැසීම හාල් මිල වැඩි වුණොත් එහෙම ඡන්දය හම්බෙන්නේ එකක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න ආයි පාරක්. එහෙනම් තියෙන හොඳම වැඩේ සතුස කඩාගෙන වැටුණාට කමක් නැහැ. රට ණය වුණාට කමක් නැහැ. වී ගොවිය අසරණුණාට කමක් නැහැ කියලා ටොන් ලක්ෂ 6ක් ඉතිහාසයේ වැඩිම සහල් ආනයනය 2014 අවුරුද්දේ කරලා මේ රටේ සමස්ත වී ගොවියන්ව අනාථ කරලා දැම්මා. ඒ කාලේ අපි දැක්කා 2014 විතරක් නෙමෙයි මේ හාල් ආනයනේ එන්න පටන් ගත්තා 2015 ලංකාවට මේ ඇනුම් තොගේ එන්න පටන් ගත්තා. 2015 අවුරුද්දේ අපි දැක්ක වී විකුණ ගන්න බැරුව ගොවිය කොච්චර අතරමං වුණාද කියලා. නමුත් විපක්ෂ මන්ත්‍රීතුමන්ලාගෙන් අද අහන්න ලැබුණා අපිට අද ඒ වගේ තත්ත්වයක් උදා වෙලා නැහැ. වී ගොවිය වහබොන්නේ නැහැ. වී ගොවිය වී ටික විකුණ ගන්න බෑ කියලා උද්ඝෝෂණය කරන්නේ නැහැ. වී ගොවිය වී ටික විකුණ ගන්න බෑ කියලා වී ටික පාර මැද්දේ දාගෙන ගිනි තියන්නේ නැහැ. මොකද අද රටේ ආර්ථිකය නිර්මාණය වෙලා තියෙනවා කමතට ඇවිදිලා පෞද්ගලික ව්‍යාපාරිකයා රජයේ ගෙවන මිදුලට වඩා වැඩි මිදුලක් දීලා වී ගෙනීමේ ප්‍රමාණය ඒ ආර්ථිකය නිර්මාණය වෙලා තියෙන නිසා වී ගොවියන් ගැන හිතුවාම අපිට ලොකු අස්වැසිල්ලක් වෙනවා. මොකද අපි හැමදාම කිව්වේ ගොවියා රජ කළ යුතුයි කියලා. ඒ වගේම අපි දන්නවා මේ බද්ද නිසා එක එක අවුරුදුවල අපි සල්ලි ආන උපයා ගත්ත බද්ද නිසා 2008 බිලියන 10ක් මේ විශේෂ වෙළඳ බද්ද හින්දා ඒ රජය අයත් කරගත්ත 2009 බිලියන 18ක් 2010 බිලියන 10ක් 2011 බිලියන 15ක් 2012 අවුරුද්දේ එක පාටම බිලියන 33ක් 2013 අවුරුද්දේ බිලියන 46ක් අර අපිට හැමතිස්සෙම විපක්ෂය චෝදනා කරනවා මාධ්‍ය ඔස්සේ චෝදනා කරනවා මේ රජය බදු අය කරනවා කියලා. නමුත් මේ රජය තොරතුරු දැනගැනීමේ පනත් වගේ පනත් ජනතාවට දීලා රජය කරන්නේ මොනවද කියලා පැහැදිලිව දැනගන්න පුළුවන් විදිහට රජය වැඩ කටයුතු බදු අය කිරීම හෝ ඒවා වෙනත් ක්‍රියාධර්ම හෝ ඒවා විනිවිද පේන ආකාරයෙන් කරන මිනිස්සු දන්නවා බදු අය කරනවා කියලා. පහුගිය කාලේ දැන් බැලුවොත් 2011 විශේෂ වෙළඳ පනත බද්ද යටතේ රුපියල් බිලියන 15ක් එක්කව කළාට 2013 වර්ෂයේ බිලියන 46ක් එක්කව කළා. නමුත් ජනතාව දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ. ජනතාවට කොලේට වහලා කොලේ වහලා තමයි මේ පහුගිය ආණ්ඩු බදු එකතු කළේ. රජයට වාහන ආනය කළේ ජනතාවට කොලේ වහලා වාහන ආනයනය කළේ. කෑලි කෑලි එකතු කරලා අපි දැක්ක අයවැය වාර්තාවල පරිපූර්ණ ගැස්තමෙන්තු දිහා බැලුවා මේ රජයේ විවෘතව පෙන්වලා දෙනවා අපි කරන්නේ මේකයි. කොච්චර බැනුම් ඇහුවත් අර පැත්ත ගියත් ඇත්ත කියන ආණ්ඩුවක් අද තියෙන්නේ. පැත්ත ගියත් ඇත්ත කියන ආණ්ඩුවක් නිසා අපිට අවලාද නැගෙනවා අපවාද නැගෙනවා. මොකද අපි ඇත්ත කියන හින්දා. නමුත් යම් දවසක ජනතාව තේරුම් ගනී අර එදා මල් වට්ටියට වහගෙන කරපු රජේ වගේ නෙමෙයි අර නන්දා මාලිනී ශූරින්ගේ සින්දුවක් තියෙන්නේ මේ දන්සල් වල දන්සල් දොරෙහි නැති නැත යදියෝ. එතකොට සල්පිල් වල පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමති නුවරයි. අන්නේ සංකල්පය තුල තමයි එදා පහුගිය ආණ්ඩුව මේක කේතුමති නුවර කියලා පෙන්වලා දුන්නේ. නමුත් තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට දුන්නාම අර කොමිෂන් සභාව හරහා නිර්ධාරින් ශක්තිමත් කළාම මේකේ ඇත්ත යථාර්ථය මොකද්ද මේ රටේ කියන එක අද ජනතාව දැනගෙන තියෙනවා. නමුත් මේ ජනතාව මේක දැනගත්තාම මේක අද වෙච්ච දෙයක් නෙමෙයි. මේක දැනගන්න ඕනේ මේක එදා ඉඳන් තිබිච්ච රටේ ක්‍රමවේදය. මේ රජය ඇවිල්ලා තොරතුරු දැනගැනීම තුලින් ජනතාවට රට කරන්නේ මොනවද? රජය කරන්නේ මොනවද කියන හෙළිදරව් කිරීම තුල තමයි ජනතාව මේ අවබෝධ කරගත්තේ. ඒ නිසා මම රටේ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලනවා මේ විපක්ෂය මේක අද වුණා කියලා පෙන්වුවට මේක එදා ඉඳන් වෙච්ච සිද්ධිය. අද අපි විවෘතව කියනවා. දැන් මන්ත්‍රීතුමා වාහනයක් විකුණුවා කියලා එදා දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ මන්ත්‍රීතුමාගේ පර්මිට් වාහනේ විකුණන්න පුළුවන් විදිහට හදලා දුන්නා. පර්මිට් එක දුන්නා විකුණන්න පුළුවන් විදිහට. නමුත් අද විකුණලා අදත් විකුණනවා. හැබැයි අද හොයාගත්ත හැටි විකුණුවා කියලා. හැබැයි මේක හොයාගන්න පුළුවන් වුණා කියලා තොරතුරු දැනගැනීම පනතෙන් අද විකුණුවා කියන එක නෙමෙයි. එදා අනත හැදුවේ කවුද ඔක විකුණන්නේ? ඒකන අවබෝධයක් ජනතාවට දෙන්නේ නෑ විපක්ෂය මාධ්‍ය තුලින් ඒකන අවබෝධය ලැබෙන්නේ නෑ. ඒ වගේම මේක අපි පාරිභෝගිකව ආරක්ෂා කරන්න එහෙම නැත්නම් ව්‍යාපාරිකව ආරක්ෂා කරන්න මේ ජීවන වියදම රැකගන්න මේ පනත් අපි ගෙනාවට සමහර වෙලාවදී මේ ගොවියා ආරක්ෂා කර ගැනීම නිසා බඩු මිල ඉහළ යෑම ජීවන වියදම ඉහළ යන අවස්ථා අපිට අනන්තව මේ පනත තුලින් දකින්න ලැබෙනවා. මොකද අපි දන්නවා රතු ලුණු අස්වැන්න නෙලන වෙලාවට මේක ආරක්ෂා කර ගැනීම පනතද ගෙනත් දැම්මහම මේ බද්ද පළ කරපුවාම රතු මිල වැඩි වෙනවා. හැබැයි ගොවියව ආරක්ෂා වෙනවා. නමුත් පාරිභෝගිකය ගෙවන මිල වැඩි වෙනවා. අල දිහා බැලුවත් මුං ඇට දිහා බැලුවත් කවපු වගේ දේවල් දිහා බැලුවත් එමුනම් බීලුණු දිහා බැලුවත් මේ தත්ත්වය උදා වෙනවා. ඒ හින්දා මම දකිනවා මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් මේ බදු විශේෂ වෙළඳ බදු නිසා ගොවියව ආරක්ෂා වෙන අවස්ථා තියෙනවා. ඒතකොට පාරිභෝගිකයට යම් ප්‍රශ්නයක් ජනතාවට යම් ප්‍රශ්නයක් ඇති වෙන හැබැයි ගොවියව ආරක්ෂා කරගන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට පාරිභෝගිකයව ආනයනය තුලින් ආනයනය වල බාණ්ඩ ඉහළ යෑම තුල පාරිභෝගිකයව ආරක්ෂා කර ගැනීම රටේ ජීවන විදම් අඩු කර ගැනීම සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා මේ පනත තුලින්. ඒ වගේම අපි දකිනවා පහුගිය ඉතිහාසයේදී අය බැලුවාම කරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි මේ විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද තුලින් මේ රටේ ආදායම් බදු එකතු කිරීමේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් 4.6ක් 5ක් වගේ අතර ප්‍රමාණයක ප්‍රතිශතයක් අපේ සම්පූර්ණ බදු ආදායමෙන් ප්‍රතිශතයක් මේක නියෝජනය කරනවා. නමුත් පසුගිය රජයේ කාලේ අපි දැක්කා 2013 2014 කාලෙදී හැ බැලුවත් එහෙම මේ විශේෂ වෙළඳ පනත යටතේ ලබාගත්තු බදු ප්‍රමාණය සමස්ත බදු ප්‍රමාණයෙන් 4.6යි. නමුත් මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි 2015 16 වර්ෂවල බැලුවොත් සමස්ත බදු ආදායමෙන් 3.8යි මේ රජයේ මේ විශේෂ වෙළඳ බාණ්ඩ පනත යටතේ අපි අය කරගෙන තියෙන්නේ. නමුත් මේ අපි එකක් කරන්න අපිට මේ බැනුම් අහන්න වෙන්නේ අපේ කාලේ බදු අය කරනවා අපේ කාලේ බඩු මිල වැඩි මේ කතන්දර අහන්න වෙන්නේ ඇයි? අපි මේවා විනිවිදව කරන හින්දා මේක ජනතාවට අපි ඇත්ත කියන හින්දා අපේ ආණ්ඩුවේ පැත්ත ගියත් අපි ඇත්ත කතා කරන හින්දා කොලේ වහලා ගහන්න නැති හින්දා ජනතාව රවට්ටන්න නැති හින්දා ජනතාවගේ මුදල් පිට් පොකට් ගහන්න නැති හින්දා අද අපිට දෝෂාරෝපණය ලැබෙන්න දෝෂාරෝපණය ලක් වෙන්න හේතු වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා මෙරට ජනතාව දෙවරක් හිතයි මොකද්ද මේක ඇත්ත කියලා එදාට මේක තීරුම් ගනි සත්‍ය කවදා හරි ජය ගන්නවා කියන එක අපි දකිනවා. අර මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි අපි දන්නා මේ ආණ්ඩුව ආපු ගමන් ලොකු ප්‍රාතිහාර්යක් කළා. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහත දැම්මා. අපි බැලුවොත් දේශීය කිරිපිටි දිහා බැලුවොත් 2014 තිබ්බේ රුපියල් 962 කිලෝ එකක්. ඒක 735ට බැලු දැම්මා. ඔය බදු පනත් මොනවත් නැතුව ජනතාවට අහිංසක මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට අඩු ආදායම් ලාභියට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය අපි ලබලා දුන්නා. දැන් වාසුදේව නානායක්කාරගරු මන්ත්‍රීතුමා කියනවා මේක රාජ්‍ය මේ රටේ ජනතාව මේ බදු වලින් පටවලලු. නමුත් එදා මොනවද කළේ එදවා කිව්වද? එදා මීට වඩා සංකීර්ණ මීට වඩා අමාරු වාර්තියක් රටේ තිබ්බේ. එහෙනම් තමයි අපි රජයේ සේවකයාගේ පඩිය ආපු ගමන් 10000ක් එකතු කළේ. 2020 වෙනකොට රජයේ සේවකේ මූලික පඩිය 70% කින් විතර නගිනවා. 10000 නෙමෙයි 10000ක් වැඩි වෙන්නේ අවම පඩිය ගන්න රුපියල් 10-12000ක් මාසික පඩිය ගන්න රාජ්‍ය සේවකයාගේ විතරයි. අනිත් සියලු දෙනාගේම පඩි 80%ක් 90%ක් වැඩි වෙනවා. එතකොට අපි කිරිපිටි බැලුවත් එහෙම හයිලන්ඩ් කිරිපිටි එක තිබ්බේ 386ට. ඒක 295ට බැස්සා. එතකොට ඇන්කර් වගේ ආනයන කිරිපිටි තිබ්බේ 386ට තිබිච්ච එක 325ට බැස්සා. ගෑස් සිලින්ඩරේ බලන්න මේ වගේ පනත් වෙන්න ඉස්සෙල්ලා අපි අඩු කරේ නැද්ද? 2650ට තිබු ගෑස් සිලින්ඩරේ 1350ට බැස්සා. කිලෝ 12. තොර පෙට්‍රල් 165 තිබිච්ච එක 114 බැස්සා. ඩීසල් රුපියල් 130 තියෙන එක රුපියල් 95ට බැස්සා. භූමි තෙල් රුපියල් 95 තිබිච්ච එක 55ට බැස්සා. පරිප්පු 220යි 204 තිබිච්ච එක 155ට 160ට බැස්සා. පාන් පිටි එදා 110ට තිබිච්ච එක රුපියල් 84ට බැස්සා. 116ට තිබිච්ච සීනි ආණ්ඩු ගත්ත ගමන් රුපියල් 90ට දුන්නා. ටින් මාළු එක 202ට 425 ටින් එක තිබ්බම ග්‍රෑම් 202ට විකුණපු එක 135ට බැස්සා. මේ වගේ බඩු මිල විශාල වශයෙන් අපි අඩු කළා. වැඩේ තියෙන්නේ මම මතක නැහැ. මොකද අපේ ප්‍රචාරණ යාන්ත්‍රණය අපේ ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය ශක්තිමත් නෑ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනි. අපි වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා. නමුත් මේක ජනතාවට දැනෙන්නේ නෑ. ජනතාවගේ අර ඒකාබද්ධ විපක්ෂයේ තියෙන නැත්නම් විපක්ෂයේ තියෙන අවලාද අපවාද විතරයි පත්තරවල ටීවී වල යන්නේ. නමුත් අපි මම හිතනවා හෙටින් පස්සේ විශ්වාසභංග යෝජනාව ගේනවා. අපි දැන් පැහැදිලිව පේනවා මේක ජයග්‍රහණය කරනවා කියලා. අද ඒකයි මේක විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් හොයාගන්නත් නෑ අද පාර්ලිමේන්තුව ඇතුලේ. මොකද දන්නව පරාජය වෙනවා කියලා. දැන් තේරවර මොකද්ද මේකට කරන උත්තරය කියලා. නමුත් මේ ජයග්‍රහණය කෙරුවට පස්සේ එක්සත් ජාතික පක්ෂයේත් ඒ වගේම ආණ්ඩුවෙත් විශාල වෙනසක් සිදු කරලා මේක අපිට ආශිර්වාදයක් බවට පත් වෙනවා. අපි දන්නවා ගරු නායකතුමත් ඒ වගේම අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු ආණ්ඩු පක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලු මන්ත්‍රීවරු ඇමතිවරු තීරණය කළා තියෙනවා මේ වීකෙන්ඩ් එක වෙනකොට ලොකු පෙරලියක් කරලා පෙරලිය පටන් ගන්න. මේක අපිට ආශිර්වාදයක්. වෙස් වලාගෙන ආපු ආශිර්වාදයක් අපේ පක්ෂයට. වෙස් වලාගෙන ආපු ආශිර්වාදයක් අපේ ආණ්ඩුවට. මොකද අර සිංහමක් පොරවගෙන ආණ්ඩුව ඇතුළට ඇවිදලා ඉන්න කොටලෝ ටික හඳුනගන්න පුළුවන් අවස්ථාවක්. ඔක් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කියලා අපිත් එක්ක එකට ඉන්නවා. ආණ්ඩුව ගෙනියන්නේ මෙහෙමයි කියලා අපිටත් උපදෙස් දීලා අපි විවේචනය කරන කට්ටිය ඉන්නවා. අපි එකතු වෙලා මේ විවේචනය ඔක්කොම බෙදා හදාගෙන හරි මාර්ගයේ ගෙනියමු කියලා සත්භාවයෙන් මේ විවේචනය කරන්න කියලා ඒගොල්ලෝ විවේචන පිළිගන්නවා. නමුත් අපි බලපුවාම මේගොල්ලන්ගේ හදවත තියෙන්නේ වෙන පැත්තක, ඇඟ තියෙන්නේ තව පැත්තක. දැන් මේ විශ්වාසභංග යෝජනාවත් එක්ක හදවත තියෙන්නේ කොහෙද, ඇඟ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්, ජනතාවට ඇස් විවර කරලා බලන්න පුළුවන්, අපිටත් හඳුනගන්න පුළුවන්. අර ඒ හින්දා මේ හත හෙටින් පස්සේ මේ හෙට වෙනකොට අපි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරලා අපේ පැත්තෙන් ඒක එන විපක්ෂයේන මේ යෝජනාව පරද්දවලා අපි අපේ මතය ජයග්‍රහණය කරවගෙන අපි පස්වෙනිදා වෙනකොට අනිද්දා වෙනකොට අර සිංහහම පොරෝගින්න කොටලුව ටිකත් මේ ආණ්ඩුවෙන් ඉවත් කරනවා. අපි එකමෙන් එක විදියට රට හදන්න යහ පාලනය සමග එක්ක වෙන්න පුළුවන් අයත් එක්ක අපි එකතු වෙනවා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේකට අපිට ආශිර්වාදයක් වෙනවා. කවුද යහපාලනයට කැමති කට්ටිය? කවුද ඇමතිකම් බලාගෙන යහපාලනයට එකතු වෙච්ච කට්ටිය? කවුද යහපාලන ප්‍රතිපත්ති දිහා බලාගෙන යහපාලන ආණ්ඩුවට එකතු වෙච්ච කට්ටිය කියන එක හෙට අපිට හැන්දෑ වෙනකොට රෑ වෙනකොට දැනගන්න පුළුවන් වෙනවා මේ රටේ ජනතාවට. එහෙමනම් හෙටින් පස්සේ අපි දන්නවා පිරිසිදු යහපාලනයක් සඳහා එක්කවුවේ නැහැ කවුද. ඒ අයත් එක්ක අපිට මේ ගමන ගිහිල්ලා මේ අවුරුදු එකමාර දෙක තුළ රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන් හදවතින් යහපාලනයත් එක්ක ඉන්න ඇත් එක්ක අත්වල් බැඳගන්න පුළුවන් අවස්ථාව මේ හෙට දවස තුළ මේ විශ්වාසභංග යෝජනාවත් එක්ක අපි යන්න පුළුවන් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ හින්දා මම විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ ආණ්ඩුවට එක්ක වෙලා ඉන්න අර සිංහහම පොරවාගෙන ඉන්න කොටලුව ටික හඳුනගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීම ගැන විශේෂයෙන් මේ ඒකාබද්ධ විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාව අපිට ලබා දීම ගැන. ඉතින් එහෙමනම් ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ රටේ බදු ගැන කතා කරනකොට ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි කොච්චර බදු වංචා සිද්ධ වෙලා තියෙනවද ඉතිහාසයේ? මම හිතන්නේ ආසියාවේ ලොකුම බදු වංචාව.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ආසියාවේ ලොකුම බදු වංචාව කියලා කෝටි 400ක් බදු වංචා කරපු පුද්ගලයෙකුට අපි නඩු දාලා කෝටි 1198ක මුදලක් දඩේ වශයෙන් අය කරගෙන හිල් දඬුවම් දුන්නා. ආසියාවේ තියෙන විශාලම බදු වංචා මේ රටේ සිද්ධ වුණේ. එහෙම තිබිච්ච යුගයක් අපිට තිබ්බා ගරු මූලාසනයේ රූඩ මන්ත්‍රීතුමනි. අපි ඒවා මැඩ පවත්වාගෙන එනවා. ඒ විතරක් නෙමෙයි දැන් බදු වංචා සිද්ධ වෙන්න බෑ. මොකද බදු අරගෙන කරන්නේ දුප්පත් මිනිසුන්ට, අහිංසක මිනිසුන්ට අපි සහන සලසන එක. හැබැයි තොරතුරු දැනගන්නේ මේ පණත මේ රටට දුන්නා. එතකොට මේ බදු එකතු කරගෙන මොනවද ආණ්ඩුව කරන්නේ, නිලධාරීන් මොනවද කරන්නේ කියන එක රටේ ඕනෑම කෙනෙකුට අද දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. එදා අපිට තිබ්බේ නැහැ ඒක. අපේ බදු අරගෙන හම්බන්තොට වරාය ණය වෙච්චේවල පොලී ගෙව්වා බදු වලින්. නමුත් අපි මන්ත්‍රීවරු ගිහිල්ලා හම්බන්තොට වරායට මොකද වුනේ කියලා බලන්න ගියාම අපිට මැරවරයෝ ගහලා එලෙව්වා. ඒකටත් තිබිච්ච නීතිය බැලුවත් ගරු බෝලාසෙන් නුඩු මන්ත්‍රීතුමනි හාස්‍ය ජනකයි. උසාවි ගිහිල්ලා නඩු කියලා ඒ මැරවරයෝ වරද්ද පිළිගත්තාම ඔහුට අය පණවය හැකි උපරිම දඩය රුපියල් 50යි. නීතිය ඔන්න ඕකයි. රුපියල් 50 උපරිම දඩේ. නමුත් මේ රට අලුත් යුගයකට අපි ගේන්න ඕනි. එකපාරට අපිට ගේන්න බෑ. නමුත් ටිකින් ටික ටිකින් ටික ටිකින් එතෙන්ට ඇවිල්ලා රට යහපාලන ප්‍රතිපත්තියට ගේන්න ඕනි. අද වෙනකොට අපි සතුටු වෙනවා. අධික මහා පරිමාණයේ දූෂණ වංචා කරපු පුද්ගලයන් සඳහා දිනපතා නඩු හාන ක්‍රමවේදය මේ බ්‍රහස්පතින්දා වෙනකොට මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න නියමිතයි. එදායින් පස්සේ මේ බ්‍රහස්පතින්දා වෙනකොට හතරවෙනිදා වෙනකොට හෙට වෙනකොට නව පිටුවක් පෙරලෙනවා. හරියට ආණ්ඩුව රට ගෙනියන්න ඕනේ, යහපාලන ගෙනියන්න ඕනේ පුද්ගලයෝ ටික මේ පාර්ලිමේන්තුව තුල කැපී පෙනෙන්න පටන් ගන්නවා. පස්වෙනිදා වෙනකොට හොර වංචා අල්ලන එදිනෙදා නඩුහන ක්‍රමවේදය මේ රටේ ක්‍රියාත්මක වෙන්න මේ පාර්ලිමේන්තුව තුල සම්මත වුණාම ජනතාව බලාපොරොත්තු වෙන හොරු අල්ලන ක්‍රමවේදය ඉතා කඩිනමින් හොරුන්ට දඬුවම් දීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාවක් ලැබේ. ඒකද මම දකිනවා. අද හෙට ඉඳන් අපිට හොඳ කාලයක් එනවා. ඒ මේ රටේ ජනතාවගේ වාසනාව, අපේ ආණ්ඩුවේ වාසනාව, එක්සත් ජාතික පක්ෂයේ වාසනාව අපි හරි කණ්ඩායමක් එක්ක රට ඉදිරියට ගෙනියන හැකියාව ලැබෙනවා කියමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු තාරක බාලසූරිය මන්තුමා.
ගරු මුලස්සාරු මන්ත්‍රීතුමනි, මම සතුටු වෙනවා. මට විනාඩි 10ක් වගේ කාලයක් අද අපි සාකච්ඡාවට ගන්නවා. මොන්ට්‍රේල් ප්‍රඥප්තිය ඒ වගේම මුදල් 57ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ 50 වලට මගේ අදහස් ඉදිරිපත් කරන්න මට විනාඩි 10ක් වගේ කාලයක් වෙන් කරපෙකට මම ප්‍රථමයෙන්ම තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. මොන්ට්‍රේල් ප්‍රඥප්තිය ගැන මම වචනයක් කියනවා නම් ඇත්ත වශයෙන්ම මේ ප්‍රඥප්තියෙන් මූලිකව ඒ බලාපොරොත්තු වෙන අරමුණ තමයි මේ ඕසෝන් ලේයර් එකට හානි කරන ඒ වායු තහනම් කරන්න. විශේෂයෙන්ම HFC නැත්නම් හයිඩ්‍රෝෆ්ලෝරෝ කාබන්ස් ඒවා තහනම් කරන්න. ඉතින් මං හිතන්නේ මේ වගේ ප්‍රඥප්තිවලට අපි ඇත්ත වශයෙන්ම අපි අසම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රඥප්තිවලට අසම් කරනකොට සමහර දේශපාලඥයන්ගේ අදහසක් තිබෙනවා. අර වෙස්ට්ෆිලිස් ට්‍රීටි එක නැත්නම් ඒ තිබිච්ච ගිවිසුම තිබිච්ච ඒ රටක තියෙන ස්වාධීපත්තිය යම්කිසි විදියකට ඒ අභියෝගයකට ලක් වෙනවා කියලා. නමුත් අපි මෙතනදී තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා මුලස්සදරුඩු මන්ත්‍රීතුමනි. දැන් අපිට වෙන වෙන රටවල් තිබුණාට, වෙන වෙනම ගම් තිබුණාට අපිට තිබෙන්නේ එකම එක පුතුවියයි. ඉතින් මේ විශේෂයෙන්ම මුළු ලෝකෙටම බලපාන දේවල්, හානි කරන දේවල් ආරක්ෂා කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ ජාත්‍යන්තර ප්‍රඥප්ති අපි වලට සහයෝගය දෙන්න ඕනේ. ඒවා අපේ රටේ නීතිය බවට පත් කරගන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මෙතනදී අර මුදල් පනත් කීපයකුත් තිබෙනවා. දැන් මේ මුදල් පනත් ගැන කතා කරනවා නම් අපි දකිනවා මෙම ආණ්ඩුව බලයට පත් වුණායින් පස්සේ විශාල ලෙස බදු ජනතාවට ලක් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් මූලස්සාරුඩු මන්ත්‍රීතුමනි, බදු ජනතාවට බදු ගන්නකොට අපි අහලා තියෙනවා අර මීමැස්සෙක් මලකින් ඒ පැනිබොනවා වගේ තමයි මේ බදු ගන්න ඕනේ කියන එක. නමුත් අද මොකද්ද වෙලා තිබෙන්නේ? අද ඒ ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රමාණයකට බදු දහහක් ගහලා තිබෙනවා. ඒ වගේම මේක එච්චරම හොඳ ලක්ෂණයක් දෙවේ. අපි දැකලා තිබෙනවා මේ සමහර රටවල්වල ඒ යුද්ධ ගිහිල්ලා තිබෙනවා මේ අසාධාරණ ලෙස බදු පාවිච්චි කරනකොට. අපි දැකලා තිබෙනවා ඉතිහාසයේදී, අපි දැකලා තිබෙනවා ඒ විශේෂයෙන්ම එංගලන්තයේ අධිරාජ්‍යවාදී කාලයේදී ඒ අසාධාරණ බදු දැම්මා. ඒ බල්ලෙක් හිටියනම් බද්දක් දැම්මා, සෙරප්පු දැම්මනම් බද්දක් දැම්මා, ඒ වගේම ස්තෝප්පුවක් තිබුණා නම් බද්දක් දැම්මා. ඉතින් මේ වගේ මේ රජයත් ඒ වගේම අර යටත් විජිත කාලයේදී තිබිච්ච බදු දානවා වගේ බදු දැන් ජනතාවට දාලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම මූලස්සාරුඩු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ රජයකට බදු මූලිකව අවශ්‍ය වෙන කාරණා කීපයක් තිබෙනවා. මූලික කාරණාව තමයි ඒ රජයට මුදල් අවශ්‍ය වෙනවා. දෙවෙනි කාරණාව තමයි යම්කිසි විදියකට ඒ සෝෂල් ලික්විඩිටි නැත්නම් ඒ සමාජ සාධාරණයක් ඇති කරන්නත් ඒ බදු අවශ්‍ය වෙනවා. ඒ වගේම අනික් කාරණාව තමයි යම්කිසි කාර්යයක් ඒ ඩිස්කරේජ් කරන්න, එහෙම නැත්නම් අධෛර්ය කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් බදු දාන්න පුළුවන්. විශේෂයෙන්ම අරක්කු වලට ඒ දාන බදු, ඒ අරක්කු බොණ්ඩ නැත්නම් සිගරට් වල දාන බදු, ඒ සිගරට් අධෛර්ය කරන්න තමයි බදු පාවිච්චි කරලා තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ තවත් බදු පාවිච්චි කරන්න අවශ්‍යතාව පුළුවන් ඒ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරන්න. හැබැයි මේ බදු ගන්නකොට ගන්න පුළුවන් වෙන්නේ ඇඩම් ස්මිත් කියන ඒ ආර්ථික විද්‍යාඥයා නැත්නම් ඒ ආර්ථික විද්‍යාඥයේ පියා කියන පුද්ගලයා ඇඩම් ස්මිත් කියනවා මේ බදු ගහන්න පුළුවන් වෙන්නේ කාරණා තුනකට පමණයි කියලා. මොකක්ද ඒක ගහන්න පුළුවන් ප්‍රොෆිට් එකට එහෙම නැත්නම් ලාභයකට එහෙම නැත්නම් ගහන්න පුළුවන් රෙන්ට් එකට එහෙම නැත්නම් ඒකේ රෙන්ට් එකක් කියලා මෙතනදී අදහස් කරන්නේ මොකක් හරි ප්‍රාප්තණයක් දීලා එකෙන් ලාභයක් ලබා ගන්නව නම් එහෙම නැත්නම් ගහන්න පුළුවන් වන්නේ ඒ ලැබෙන පඩි වලට කියලා. හැබැයි දැන් මේ රජයේ මේ සියලු දේට දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ අප්‍රේ පළවෙනිදා තිබිච්ච මේ ඉන්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එකෙන් මේ බදු ගහන්න පටන් අරන් තිබෙනවා. ඉතින් මේක ඉතාම අසාධාරණ විදිහට තමයි මේ බදු ගහලා තිබෙන්නේ. අපි ගත්තොත් එහෙම දැන් කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් තිබෙනවා. දැන් ප්‍රාප්තණය වැඩි වෙනවාට ඒ බදු ගහන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. දැන් මේ මේ පනත අනුව දැන් දෙවෙනි ගයක් තියෙනවා නම් ඒ දෙවෙනි ගේ වික්කොත් එහෙම එතකොට ඒ 100%ක ලැබිච්ච ලාභෙට මෙතනදී බද්දක් වැදෙනවා. දැන් මේ වගේ බදු දැම්මොත් එහෙම මොකද්ද වෙන්නේ? එතකොට අද ඒ තිබෙන ආර්ථික වර්ධනය එන්න එන්න අඩු වෙනවා. අපි මෙතනදී තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඕනෑම බද්දක් ගැහුවොත් එහෙම ඒ පුද්ගලයන්ගේ හැසිරීමට යම්කිසි බලපෑමක් තිබෙනවා. ඒ බද්ද වැදුනායින් පස්සේ ඒ පුද්ගලයන් හැසිරෙන විදිය මෙතනදී යම්කිසි විදිහකට පාලනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ කැපිටල් ගේන්ස් අපි දන්නවා බද්ද මම 2002 තමයි අන්තිම වශයෙන් දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි මේක අයින් කරේ. ඉතින් මම විශ්වාස කරනවා ලංකාව වගේ රටක අද තිබෙන මේ ආර්ථික තත්ත්වයේ ගොඩනගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ කැපිටල් ගේන්ස් ටැක්ස් ඒක අයින් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එක. ඒ වගේම තමයි මේ ඉන්ලන්ඩ් රෙවෙනියු පනතේ මේ ගහන බදු ඇත්තටම සාධාරණයිද කියලා අපිට මෙතනදී කල්පනා කරන්න උවමනාවක් තිබෙනවා. දැන් මේ දැන් අප වෘත්තිකයන්ට දැන් වෘත්තිකයන්ට ලක්ෂ 25කට වඩා සමා වෙන්න මිලියන 25කට වඩා ගන්නවා නම් ඒ තිබෙන බද්ද 112 ඉඳන් 100%ට 24 දක්වා වැඩි කරලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ මමත් විශ්වාස කරනවා ලංකාවේ විශාල වෘත්තිකයන් ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම ගෙවන්න ඕනේ බදු ප්‍රමාණය ගෙවන්නේ නැහැ කියලා. හැබැයි මේකට ඊට වඩා ලේසියෙන්ම මේක මොනිටර් කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. අපිට ඔය ඉන්ෂුරන්ස් කම්පැනිස් හරහා මේ ડોක්ටර්ස් චාර්ජස් නැත්නම් ඒ දොස්තරලුන්ට කොච්චර මුදල් ගෙවනවාද කියන එක ඒ ඉන්ෂුරන්ස් කම්පැනි හරහා මෙතනදී මොනිටර් කරන්න පුළුවන්. දැන් ඒ වගේ හැබැයි මෙතනදී 124ක් ඒ වෘත්තිකයන්ට ඒ බද්දක් ගහනවා කියන එක සාධාරණයිද කියන එක තමයි මෙතනදී මම ප්‍රශ්න කරන්නේ. දැන් අපි දන්නවා හුඟක් වෙලාවට ඔය දොස්තරවරු වගේ කට්ටිය යම්සි විදියකට ඒ ආදායමක් ලබාගෙන දැන් කෑගල්ලෙත් දැන් ඔස්ලෝ ඉස්පිරිතාලේ කියලා තියෙනවා. ඒ ගමේ හිටපු දොස්තර කෙනෙක් හොඳට දිනු වෙලා ඊපස්සේ දැන් ඉස්පිරිතාලයක් දාලා තිබෙනවා. ඉතින් මේ වගේ කට්ටියට අපි ඒ බදු 124ක බද්දක් ගහුවොත් එහෙම මම හිතන්නේ මේක විශාල හානියක් වෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මේ පනත මම හිතන්නේ ඒක නම් සංශෝධනයක් කරා කියලා මම විශ්වාස කරනවා. පිටරටේ මුදල් ආවොත් ඔරේ ඒකටත් withholding tax එකක් තියෙනවා. ඉතින් දැන් 105ක withholding tax එකක් පිටරටින් ලංකාවට අපිගේ මුදල් ආවොත් එහෙම ගරු මූලසාරු මන්ත්‍රීතුමනි ඒකට බද්දක් ගහනවා නම් එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් පිටරට වැඩ කරන සේවකයන් ඒ මුදල් ලංකාවට එවන්නේ නැතුව තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා ලංකාවේ තිබෙන රටේ ආර්ථික තත්ත්වය දිහා බැලුවොත් එහෙම තියෙන මූලික ප්‍රශ්නේ තමයි අපේ balance of payment. ඒ balance of payment එකේ මූලික ප්‍රශ්නේ අපේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක නැත්නම් අයනයන අපනයන පරතරේ බිලියන 10ක් විතර වගේ තිබෙනවා. ඒ බිලියන 10 අපිට යම්කිසි විදියකට ඒ ලබා ගන්න ඒ අඩු කරා ගන්න පුළුවන් වන්නේ කොහොමද? අපිට බිලියන 7ක් විතර ප්‍රමාණයක් අපිට හම්බෙනවා පිටරට වැඩ කරන කට්ටියගේ ඒ මුදල් ප්‍රමාණයක්. එතන නැත්නම් foreign remittance ඒ වගේම බිලියන 3ක් වගේ ප්‍රමාණයක් හම්බෙනවා අපිට සංචාරක ව්‍යාපාරයෙන්. දැන් මේ බිලියන 7 ඒ 105ක් ඒ කැපිටල් withholding tax එකක් තිබෙනවා නම් එතකොට මොකද්ද වෙන්නේ? ඒ එන ප්‍රමාණය මුදල් ලංකාවට එන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මම හිතන්නේ මේක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම මෙතනදී සීනියර් සිටිසන්ස් ලාගත් 105ක withholding tax එකක් තිබෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මෙතනදී වාසුදේව ඇමතුමත් ඒ පිළිබඳව කතා කරා. දැන් කවුරු හරි පුද්ගලයෙක් අවුරුදු ගාණක් වැඩ කරලා ඒ යම්කිසි මුදල් ප්‍රමාණයක් හොයාගෙන ඒ මුදල් ප්‍රමාණයට ඒ පෙන්ෂන් යනකොට ඒකේ 105ක් බද්දක් ගහනවා නම් ඒ ඉන්ට්‍රස්ට් එකට ඒක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ මේ බදු ඕනෑම රටකේ බදු ඒ සදාචාර වෙන්න ඕනේ. දැන් මේ ගහන විදිහේදී මේක සදාචාර භාවයක් අපි නම් දකින්නේ නැහැ. ඒ වගේම මෙතනදී මම අපේ මානපෙරුම් මන්ත්‍රීතුමත් හුඟක් ටිකක් බය වෙලා වගේ කතා කරා. එතුමා කිව්වා මේ බදු තියෙන ක්‍රමවේදය යම්කිසි විදිහකට සරල කළොත් එහෙම එතකොට රජයට මේ මුදල් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි අත්ත වශයෙන්ම මේක නෙමෙයි මූලස්ස අරුර මන්ත්‍රීතුමනේ තියෙන ප්‍රශ්නේ. මේ බදු ක්‍රමය සරල කරන්න ඕනේ. ඒ වගේම දැන් මේ පනත අනුව pay tax එක දිහා බැලුවොත් එහෙම අත්ත වශයෙන්ම මේ මම සන්තෝෂ වෙනවා මේ ආණ්ඩුව ඒ බදු ක්‍රමය යම්කිසි මට්ටමකට ඒක සරල කරලා තිබෙනවා. හැබැයි මේ බදු ක්‍රමය සරල කරා කියලාත් අපිට ජනතාව බදු ගෙවන්නේ නැහැ. ඒ ජනතාව බදු ගෙවන්න නම් අපි ඒ ජනතාවට යම්කිසි විදිහකට විශ්වාසයක් දෙන්න ඕනේ. ඒ ගෙවන රුපියල්ට අපි යම්කිසි වටිනාකමක් දීලා තිබෙනවා කියලා. අද ජනතාව බදු ගෙවන්නේ නැති වෙන්න මූලික ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ඒ ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ රුපියලක් බදු ගෙවුවොත් එහෙම ඒක කවුරු හරි ඇමෙත කෙනෙක් ගිහිල්ලා මොකක් හරි තියෙන වාහනයක් ගන්නවද නැත්නම් එකෙන් කොමිෂන් එකක් යනවද කියන එක මෙතනදී ඒ ජනතාවට විශ්වාසයක් නැති නිසා තමයි අද රටේ ජනතාව යම්කිසි මට්ටමකට බදු ගෙවන එකට ඒ අගමැත්තක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මෙව අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් මේ ඒ වගේම තමයි මේ ඒ බදු ප්‍රතිපත්තියෙත් මේ බදු ප්‍රතිපත්තියත් යම්කිසි මට්ටමකට ඒ වෙනස් කර ඉන්න බෑ. දැන් අපි දැක්කා අපේ රවි කරුණානායක මහත්තයාගේ කාලේ ඉලෙක්ට්‍රික් ටැක්ස් ඉලෙක්ට්‍රික් කාස් වලට බද්දක් ගැහුවා. ඒකට අපේ මංගල ඇමතුමා ආපහුන් පස්සේ ඒ බද්ද ඉවත් කරා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රතිපත්ති ඒ අවුරුදු දෙකක් වගේ සුළු කාලයක් තුළදී මේ වගේ ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් ඉතින් මං හිතන්නේ අපිට ඒ ආයෝජකයන්ට හරි පණිවිඩයක් දෙන්නේ නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම මෙතනදී අපේ ඉරාන් ඇමතුමා කිව්වා අපේ FDIs වැඩි වෙලා තිබෙනවා කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ FDIs ඒ අපි FDIs කොහොමද වැඩි වෙලා තිබෙන්නේ කියලා බැලුවොත් එහෙම දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ඒ පටන්ගත් ව්‍යාපෘති වලට ඒ ඉවර වීමෙන් යනවා. ඒවට විශේෂයෙන්ම අර හෝටල් ව්‍යාපෘති ප්‍රමාණයක් ඒ හෝටල් වලට ඒ බඩු ගෙනාපු නිසා තමයි මේ FDIs වැඩි වෙලා තිබෙන්නේ. නමුත් මේ කාලයේදී අලුතෙන් ව්‍යාපෘති අපි හරියට බැලුවොත් එහෙම මේ අලුතෙන් ව්‍යාපෘති ඇවිදින්නේ නැහැ කියන එක තමයි අපිට පේන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද රටේ තත්ත්වයේ ගරු මූලසාර මන්ත්‍රීතුමනි මිනිසුන් ජීවත් වෙන්න බැරි මට්ටමකට බදු ගහලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ බඩු තවත් මිනිසුන්ට මේ බඩු දුන්නොත් එහෙම මිනිස්සු පාරට බහින මට්ටමක් තමයි තිබෙන්නේ. ඒ වගේම මෙතනදී ආර්ථික
මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
විනාඩියක් දෙන්න. මං හිතන්නේ දැන් අපි දකිනවා 1980 ගණන් වල එහෙම විශේෂයෙන්ම රොනල්ඩ් රේගන්ගේ කාලයේදී ඒ බඩු අඩු කරා. බදු අඩු කරොත් විතරයි මිනිස්සුන්ට ඒ ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. බදු අඩු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. එතකොට තමයි මේ ව්‍යාපාර දිනු වෙන්නේ. එතකොට තමයි ආයෝජනය කරන්න මුදල් තිබෙන්නේ. දැන් බදු වැඩි කරොත් එහෙම ගරු මූලසාර අරුණ මන්ත්‍රීතුමනි මේ ජනතාවට ඒ ආයෝජනය කරන්න මුදල් නැති වෙනවා. එතකොට ඒක ආර්ථික කඩාවැටෙනවා. ඉතින් මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ ඒ බදු වැඩි කරන්න මේ හම්බෙන මුදල් ප්‍රමාණය වැඩි වන්නේ නැහැ. ඒ යම්කිසි ප්‍රමාණයක් ඉක්මවා ගියන් පස්සේ ඒ ඇත්තටම ඒ බදු වැඩි කරාට ඒ ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මේ ප්‍රමාණය අපි ඉක්මවා ගිහිල්ලා තිබෙන්නේ කියන එක. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි මේ බදු සහනක් දෙන්න ඕනේ. අපි මම විශ්වාස කරනවා මේ බදු සහනක් දුන්නොත් එහෙම ඒ ජනතාවට අපේ ආයෝජන අපිට වැඩි කර ගන්න පුළුවන්, අපේ ඉදිරි කිරීම අපිට වැඩි කර ගන්න පුළුවන් ගරු මූලසාර අරුඩ මන්ත්‍රීතුමනි. මට මේ අවස්ථාව දීපේකට මගේ ස්තුතිය කරමින් මම නිහඬ වෙනවා.